ගරු සරත් කුමාර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්. මූලාසනයේ සඳහා ගරු උපුල් කිත්සිරි මන්ත්‍රීතුමා පැමිණෙනවා.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, 2009 අංක 35 දරණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත පරිච්ඡින්න කිරීම වෙනුවෙන් අද පැවැත්වෙන මේ විවාදයට අදහස් කීපයක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තරම 2009 අවුරුද්දේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත මොකටද ගෙනාවේ කියන එක සම්බන්ධයෙන් මේ සභාවේ මේ වෙනකොට අපි සාකච්ඡා කරලා අවසන්. ඇත්තටම මේ පනතේ අරමුණ තමයි ඒ අවස්ථාවේදී යුද්ධයට නායකත්වය දුන්නෝ යුද විරුවා නිෂ්ක්‍රීය කිරීමේ අරමුණෙන් තමයි මේ පනත ගෙනල්ලා මේ ආයතනයේ පිහිටවලා මේ තනතුරත් ඇති කරේ. ඒ වගේම පනත ආරම්භ කරනකොට තිබුණු අරමුණු හැටියට හැබැයි දක්වලා තිබුණු අරමුණු ගැනත් අපි අවධානය යොමු කරොත් සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණය, ඒ වගේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කමිටුව පිහිටුවීම, ඒ වගේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්ය සඳහා විධිවිධාන සැලැස්වීම, අන්න ඒ වගේ අරමුණු ඉදිරිපත් කරලා තිබුණා. හැබැයි අපිට පේනවා ඒ ගෙවුණු කාල වකවානුව අවසන් වෙනකොට ඇත්තටම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයක් තනතුරක් පවත්වාගෙන යාම කියන එක පළදායි නෑ කියන එක තේරුම් ගන්නවා. ඒ නිසා මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ඒ අනුව මේක අහෝසි කරන්න මේ වෙනකොට තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ අනුව මේ පනත පරිච්ඡින්න කිරීම සඳහා බලපාන හේතු මොනවද කියලා අපි සලකා බැලුවොත් මේ තනතුර සහ කාර්යාලය පවත්වාගෙන යාම සඳහා විශාල පිරිවැයක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. 2014 අවුරුද්දේ විතරක් රුපියල් මිලියන 7890ක් මේ වෙනුවෙන් කරලා තියෙනවා. ඊළඟට යුද ගුවන් නාවික මෙහෙයුම් කටයුතු එකම ස්ථානයකින් කාර්යක්ෂම කිරීමේ හැකියාවක් තියෙද්දී මේ අතරමැද කාර්යාලයක් හෝතරතුරක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක පැහැදිලි. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන තියෙනවා. අන්න ඒ නිසා තමයි අද වෙනකොට අපි සාකච්ඡා කරන්නේ මේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් විපක්ෂය මන්ත්‍රීවරු විවිධ අදහස් ඉදිරිපත් කළා. සමහරු පක්ෂව අදහස් ඉදිරිපත් කළා, සමහර අය විපක්ෂව අදහස් ඉදිරිපත් කළා. ඒ වගේම තමයි විපක්ෂයේ එක මන්ත්‍රීවරයෙක් අදහස් ඉදිරිපත් කළා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සම්බන්ධව. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරමුණු ඉෂ්ට විහිම මේ හරහා සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි එතුමගේ තර්කයේ බාඩපත් උනේ. උසස් ජාතික ආරක්ෂාවක් සුරක්ෂිත රාජ්‍යයක් කියන පරිච්ඡේදයේ කරුණු කීපයක් උපුටා දක්වන්න මම සූදානම්. ජාතික ආරක්ෂාව පිළිබඳ අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් ස්ථාපිත කිරීම ගැන අපි කතා කරලා තියෙනවා. ඔව්, අපි ඒක කතා කරලා තියෙනවා විතරක් නෙවෙයි, අපි ඒ කාර්ය කිරීමට පියවර ගන්නවා කියන එක විශේෂයෙන් මේ අවස්ථාවේදී මම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ඒවා මෙහෙයවිය හැකි නිසි නායකත්වයක් යටතේ වෘත්තිමය හැකියාවන් සහිත හමුදාවක් ලෙස ප්‍රතිෂ්ඨාපනය කරන හැක් කියලා අපි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි පිළිගත් හමුදාමය ක්‍රමවේදයන්ට අනුව කුසලතා, වෘත්තීය දක්ෂතා, නොකිලිටි වෘත්තිමය ඉතිහාසය මත උසස් වීම ලබා දෙන්නත් අපේ ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශය අපි ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම තමයි විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදන සහිත ජාතික ආරක්ෂාව පිළිබඳ දැනුම ඒකාබද්ධ කිරීමෙන් ආරක්ෂකංශයේ විශිෂ්ටත්වයට අංගනවා කියලා අපි එකඟ වෙලා තියෙනවා. රටේ ජනතාවත් එක්ක අපි ඇති කරගත්ත එකඟතාවයක් මේ. හැබැයි අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු කියන විදිහට අපි කිසිසේත් අපේ අරමුණු වලින් බැහැර වෙලා නැහැ. මේ අරමුණු අනුවම කටයුතු කරන නිසා තමයි අපේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආරක්ෂක හමුදාවල වෘත්තීය භාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් තමයි අද අපි මේ පියවර අරගෙන තියෙන්නේ කියන එක විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඒ වගේම විපක්ෂයේ අපි දැක්කා මන්ත්‍රීවරු විවිධ අදහස් විටින් විට පළ කරමින් අපේ මේ විෂයට අද අපි සාකච්ඡා කරන මේ විවාදයට අදාළ නොවන කරුණු තිරිබත් කරනවා. අපේ විශේෂයෙන් අපේ නියෝජ්‍ය ඇමතිතුමා සුනිල් වටගල නියෝජ්‍ය ඇමතිතුමා, අපේ විපක්ෂ නායකතුමා මතු කරලද කරුණු වලට සැලකිය යුතු තරම් ප්‍රමාණවත් කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරා. විශේෂයෙන් අපේ විපක්ෂ නායකතුමා කතා කර අපි ප්‍රජාතන්ත්‍රවාදය සංකෝචනය කරනවා කියලා. ඒ සම්බන්ධයෙන් අපි පැහැදිලි කිරීමක් කරා වුණත් මමත් ඒකට කරුණු කීපයක් එකතු කරන්න කැමතියි. දැන් ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න ඕන කවුද? ප්‍රජාතන්ත්‍රවාදය සංකෝචනය කරලා තියෙන්නේ කවුද? ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්ටියට ඒ ඇන ගැහුව සොහොන් පල්ලො තමයි අද ප්‍රජාතන්ත්‍රවාදය පෙනී ඉන්නේ. අන්න ඒගොල්ලෝ තමයි අපට අද ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන්නේ. මේක විහිළුවට කාරණාවක්. මම ඒ හින්දා විශේෂයෙන් මේ සම්බන්ධයෙන් කරුණු කීපයක් එකතු කරගත්තා. දැන් අපි මේ කෙටි කාලයේ ඇතුළත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි කොයිතරම් කැප වෙලා තියෙනවද? ඒ වෙනුවෙන් අපි ඉදිරි කරලා තියෙන කාර්යභාරය කොච්චරද? අන්න ඒක සම්බන්ධිත තක්සේරුවක් අපිට ඇති කරගන්න පුළුවන්. මේ සහතිකේ අපි ලියාගත් එකක් නෙවෙයි. මේ ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතන ඉදිරිපත් කරපු වාර්තාවක් මේ තියෙන්නේ. නීති ආධිපත්‍ය පිළිබඳ දර්ශකයේ අපි 75 ඉඳලා 74 වෙනි ස්ථානට අවිල්ලා තියෙනවා. එක ස්ථානයක වර්ධනයක් අපි අත්පත් කරගෙන තියෙනවා. රජයේ බලතල සීමාවන පිළිබඳ දර්ශකය 76 ඉඳලා 67ට අවිල්ලා තියෙනවා. ඒකක 9කින් අපි ඉස්සරහට අවිල්ලා තියෙනවා. විවෘත රජයේ පිළිබඳ දර්ශකය අපි ඒකක 4කින් අපි ඉස්සරහට අවිල්ලා තියෙනවා. දූෂණ විරහිත බව පිළිබඳ දර්ශකය 63 ඉඳලා 61ට අපි අවිල්ලා තියෙනවා. ඒකක 2ක වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. මූලික අයිතිවාසිකම් පිළිබඳ දර්ශකය 86 ඉඳලා 85ට අපි අවිල්ලා තියෙනවා. එක ඒකකයක වර්ධනයක් අපි මේ කෙටි සිවිල් යුක්තිය පිළිබඳ දර්ශකය 103 ස්ථාන ඉඳලා 100 ස්ථානට අපි ඇවිල්ලා තියෙනවා. ඒකක 3ක වර්ධනයක් අපි අත්පත් කරගෙන තියෙනවා. දූෂණ සංජානන දර්ශකය 121 ඉඳලා 107ට අපි ඇවිල්ලා තියෙනවා. ඒකක 14ක වර්ධනයක් අපි අත්පත් කරගෙන තියෙනවා. අපි විපක්ෂයේ මෙතන කවුරුත් පේන්නේ නැහැ අපිට. නමුත් අපේ පැහැදිලිව කියන්න කැමති ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපි උපරිමයෙන් කැප වෙන රජයක් බවට මේ රජය පත් කරලා තියෙනවා කියන කාරණා විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන. ඒක අපිට සාක්ෂි සහිතව සනාථ කරන්න පුළුවන් කියන එකත් මේ අවස්ථාවේදී විශේෂයෙන් මම මතක් කරනවා. ඒ වගේම තමයි මේ විවාදයේ අතරතුර විවිධ කරුණු විවිධ අරමුණු වලින් කරුණු දක්වනවා අපි දැක්කා. විශේෂයෙන් අපි දැක්කා පොහොට්ටුවේ මන්ත්‍රීවරු තමන් අදහස් ඉදිරිපත් කරනවා. ඒගොල්ල කිව්වා විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ කියන මන්ත්‍රීවරයා සම්බන්ධ කරුණු ඉදිරිපත් කරා. නිමල් පෙරේරාට අසාත් බවුලානට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න නැත්තේ මොකද කියලා ඇහුවා. ඒව කරන්නේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඇමතිවරු අපි නෙවෙයි. ඒව කරන්න ආයතන ස්ථාපනය කරලා තියෙනවා. නීති හදලා තියෙනවා. අපේ සම්මත කරලා තියෙන නීතියට අනුව පිටවල තියෙන ආයතන ඒ නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්ය කළේ අවශ්‍ය වෙලාවට නිසි පරිදි ඒ කාර්ය කරයි කියන එක විශේෂයෙන් මම සඳහන් කරනවා. හැබැයි මේකේ සැඟවුණු මොකක් හරි අරමුණක් තියෙනවද කියලා සැකේකුත් අපිට තියෙනවා කියන එක විශේෂයෙන් මේ අවස්ථාවේ මම සඳහන් කරන්න ඕන. මොකද අපි දන්නවා මේක විශාල ජාලයක් ජාලගත අපරාධයක් කියන එකත් කවුරුත් දන්නවා මේක. ඒ නිසා විශේෂයෙන් මම සඳහන් කරන්න කැමති මේ හා සම්බන්ධ විශේෂයෙන් ගත්තන් පස්සේ මේ ආබස් ගනුදෙනුව සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා අපේ රටේ. ඒ වගේම තමයි මේ ආබස් ගනුදෙනුව සම්බන්ධව අදහස් පළ කළ ඊට සම්බන්ධව කටයුතු කරන ලද බොහෝ අය දැන් තමන්ගේ ජීවිතවලට සමුවරගෙන තියෙනවා කියන එක මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. රජීව් ජෛර කියලා කියන්නේ මාධ්‍යවේදියෙක්. එයා ටොරින්ටන් චතුරාස්‍රය අභිරහස්ස මේ ගියා කියන කාරණාව අපි දන්නවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධානියා එයත් මිය ගියා කියන එක අපි දන්නවා. තුසිත මුදලිගේ කියලා කියන්නේ අපේ නීතිපතු දෙපාර්තමේන්තුවේ විශේෂයෙන් සිල් රැදි නඩුව සම්බන්ධයෙන් එයා බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මිග්ඥාන වංචාව සම්බන්ධයෙන් කටයුතු කරපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරේක්. එතුමගේ ජීවිතෙත් දැන් අහිමි වෙලා තියෙනවා කියන එක අපි කවුරුත් දන්නවා. ඒ වගේම තමයි යොහාන් අබේනායකගේ ජීවිතය අහිමි වෙලා තියෙන එක අපි දන්නවා. ඒ වගේම එරාජ් ෆර්නෑන්ඩෝ මේ ඉතාම ඈතක සිදු මරණයක් කියලා අපි කවුරුත් දන්නවා. ඒ නිසා විශේෂයෙන් ගත්තන් පස්සේ මෙවැනි සිදුවීම් පිළිබඳව මෙවැනි අදහස් පළ කරන්නේ ඇයිද කියන කාරණාව සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් තියෙනවා කියන එකත් මම මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. ඒ වගේම තමයි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් තවත් අදහස් දැක්වුවා. අපි ජනවරමේ අභිලාෂයන්ට අනුව කටයුතු කරන්නේ නැහැ කියලා අදහසක් පළ වුණා. ජනවරමේ අභිලාෂයන් අපි හොඳටම දන්නවා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරා. ජනවරමේ අභිලාෂයන්ට අනුව 22 සංශෝධනයක් ගේන්න ඕනේ නැහැ කියලා විපක්ෂයේ අදහස් මත වුණා. නමුත් අපි ඉතා පැහැදිලිව කියන්න ඕන, මට මතකයි මම නීතිඥයෙක් හැටියට දියුරුම් දීලා 2005 අවුරුද්දේ මොනරාගල දිසාධිකරණයට යනකොට මට ලැබුණු බෙදුම් නඩුවක් මට ලැබුණා. ඒකේ මගේ සේවාදායකයා වෙනුවෙන් පෙර කලාසි අත්සන් කරනකොට ඒ නඩුවේ වයස අවුරුදු 50ක් වෙනවා. ඒවගේ මට මතකයි දිසාධිකරණයේ මට පෙනී සිටින තවත් නඩුවක් ඒ නඩුවට වයස අවුරුදු 18ක් ගත වෙලා වයස අවුරුදු 18ක් ගත වෙනකොටවත් ඒ නඩුවේ ඒ අදාළ සේවා දායකව දන්නේ නැහැ මේ නඩුව තමන්ට ප්‍රතිඵලයක් අත්පත් කරගන්න බැරි නඩුවක් කියලා. එබනම් තා පැහැදිලිව අපි කියන්න කැමතියි 22 11කට ඕන නැති වෙන්න පුළුවන්. නමුත් මේ රටේ යුක්තිය අපේක්ෂා කරන සාධාරණ අපේක්ෂා කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තුවක් අපි මීට කරන්න යන්නේ. ඒ නිසා මේක ඉතා පැහැදිලි 22කට එරෙහිව කටයුතු කරන්නේ 22කට එරෙහිව අපිට ගරහන්නේ ඇත්තර මේ රටේ යුක්තිය අපේක්ෂා කරන පිරිසක් නෙවෙයි. හැබැයි අපි අසාධාරණ ක්ලක්
මිනිස්සුන්ගේ
අපි දන්නවා අර අවුරුදු 50ක් අවුරුදු 18ක් තමන්ගේ ජීවිත දිය වෙලා තියෙන මේ අධිකරණයේ නඩු කටයුතු වෙනුවෙන් සමහර සේවා දායකයන්ගේ සම්පූර්ණ ජීවිතයෙන් බවට පත් වෙලා තියෙන තමන්ගේ නඩුව. එතකොට ඒගොල්ලෝ පත් වෙලා ඉන්න අසාධාරණයේ ඊ පීඩ ඒ අයුක්තිය වෙනුවෙන් අපි පෙනී සිටිය යුතු දේශපාල ව්‍යාපාරයක් කියලා විශ්වාසයක් අපිට තියෙනවා. නිරතුරුව අපි ඒ වෙනුවෙන් කැප වෙනවා කියන පණිවිඩය ලබා දෙමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.